සාධනාව ප්‍රයත්නයි. නෙවතත් සාධනාවය ප්‍රයත්නයි. උපෝසත සංඝ සීල සමාදානයේ සඳහා සම්පන්න කළා. නමස්කාරය කියන්නේ.
සහිත වූ
බෝසත් අෂ්ටාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි, හදනේ ඉරිදා වේකී දිනේ මේ හැම කෙනෙක්ම අදහස් කළා, කල්පනා කළා, මේ ලබාගත් මිනිස් ජීවිතයෙන් ලැබිය යුතු උතුම් ඵලය වෙන උතුම් වූ නිර්වාණ ශාන්තිය ලබන්නට, ඒ ලෞතුරා මඟ සොයන්නට අද දවසේ වෙන් කරන්නට කැප කරන්නට ඕනේ කියලා. ඒ නිසාවෙන්මයි අද දවසේ වෙනුවෙන්ම වෙන් කරගෙන මුළු කාලයම ඒ සඳහා කැප කරන්නට තීරණය කළේ. මේ ගත කරන කාලයෙන් වැඩි ප්‍රයෝජනයක් ලබන්නට නම්, වැඩි ඵලයක් ලබන්නට නම්, ඒ සඳහා අපි කය මේ සඳහා යොමු කළා වගේම සිතත්, සිහියත්, වීරියත් ඒ හා සමානවම කැපකිරීම කළොත් මෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵලය උපරිමට උපරිම වේවි. එනිසා කය වගේම සිතත් සංවර කරගන්නට ඕන. ඕනකම අදිස්ථානය ඇති කරගන්නට ඕන. අද දවසේ කෙසේ හෝ නිර්තුම් සද්ධර්මය අවබෝධ කරගෙන සසර කතරෙන් එතෙර කරවන ඒ ධර්මද්වාරයක් විවර කරගන්නවා කියන මේ අදහස අදිස්ථානය ඇතුවයි අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට ඕන. මොනම හරි දෙයක් කරලා ලබන පින්කමක් සිද්ධ කර ගැනීම හෝ නොඇසූ දෙයක් අහලා ඇසූ දෙයක් අහලා දැනුමක් එකතු කර ගැනීම හෝ ඊට වඩා වෙනත් වෙනත් තරමුණක් ඉටු කර ගැනීම හෝ නොව ඒකායන අරමුණ එකම අරමුණ නිවන පිළිබඳවම ඇති කරගෙන අපි මේ වැඩසටහන අද දවස ගත කරන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය කරන දහම් ප්‍රතිපදාවදී අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු, දැකගත යුතු දහම් කරුණු ටික අපි පිළිවෙලින් කතා කරන්න, සාකච්ඡා කරන්න, පැහැදිලි කරලා දෙන්න යම් උත්සාහයක් දරනවා. ඉතින් ඒ සඳහා පළමු කොට අපි ඊට සුදුසු මානසික වටපිටාවකු හදාගන්න ඕන. අපි දින ශික්ෂාපද සමාදන් වෙලා කය වචනේ දෙක සංවර කරගන්න පුරොන්දු වන අධිෂ්ඨාන කළ බුදුරජාණන් වහන්සේ ඉදිරියේම කය වචන දෙක වගේම හිතත් සංවර වෙන්න ඕන. හිත සංවර වුණොත් තමයි කය වචන දෙකේ සංවර භාවය සිද්ධ වෙන්නේ. හිත අසංවර කෙනෙකුට හිතේ උපදින අකුසල ගති වලක්වා ගන්න, පාලනය කර ගන්න, නූපදින්න වැඩපිළිවෙලක් නැති කෙනෙකුට ශික්ෂාපද ටික රකින්නවා කියන එක වෙන්නේ නැහැ. ශික්ෂාපද සමාදන් වෙලා ශික්ෂාපද බිඳෙන සිඳෙන අරමුණක් වෙනකන් සිල්වත් වෙන්න පුළුවන්. අරමුණක් ආපු ගමන් ශික්ෂාව බිඳෙනවා. අරමුණක් ලැබුණත් ශික්ෂාව බිඳෙන තැන්වල ඒක බිඳගන්නේ නැතුව, හිඳගන්නේ නැතුව රැකගන්න පුළුවන් වෙන්නේ මනස පිළිබඳව අවබෝධයෙන් හිටපු කෙනෙකුටමයි. හිතේ අවදිවන උපදින ක්ලේශ ධර්මයන් හඳුනාගෙන පාලනය කරගන්න වැඩපිළිවෙලක් නොතිබුණා. අපේ හිතේ දුබල දුර්වලතාවය හඳුනාගෙන අරමුණු ලැබුණොත්, ඉඩ ලැබුණොත් හිත කෙලෙසෙන බව හඳුනාගෙන කෙලෙසෙන්න තියෙන හේතු හඳුනාගෙන ඒ හේතු ඇතුළු වෙන ආයතන සංවර කරගෙන ඉන්ද්‍රිය සංවරයෙන් සංවර ලොවුණු මනස සංවර කරනවා කියන එක වෙන්නේ නැහැ. එනිසා මනස ස්වභාවය දැනගෙන ඊට අරමුණු ඇතුළු වෙන දොරටු යම් පාලනයක් කරගෙන ඇතුළත ඇති පිටතින් නාවත් ඇතුළත ඇති අරමුණු සිහිවීම නිසා ඇතිවෙන්නට පුළුවන් කාම කෝප ක්ලේශ ගති මතුවෙන්න නොදී හිත කිසියම් කමතහනකින් බැඳ තැබුවොත් හිතේ කෙලෙස් නූපදින බැවින් කායික ක්‍රියාව වාක් ක්‍රියාව අයහපත් වෙන්න ඉඩක් නැහැ. හිතේ කෙලෙස් උපදිනවා නම් උපදින කෙලෙස් වලට වාරණයක් පාලනයක් නැත්තම් ඒක විතික්‍රම ක්‍රියාවට නැගෙන එක වළක්වන්න බෑ. හිතේ අවදි වෙන ක්ලේශය, අකුසලය, තරහව, රාගය, කෝපය තමයි පාලනයක් නැති වෙච්ච තැන අපේ කායික ක්‍රියාවක් බවට, වාචික ක්‍රියාවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එනිසා ඒ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව රැකගන්න එකටයි සීලය කියන්නේ. කාය වාචානං සමෝදානං සීලං කියලා කියනවා. කය වචන දෙකේ ඉක්ම වීම සීලය කියලා කියනවා. ඒ කායද්වාරයේ වාග්ද්වාරයේ රැකෙන්නේ මනෝද්වාරයේ හොඳට රැකගත්තු. එහෙනම් මනෝද්වාරයේ රකින්නවා කියන තැනට ක්‍රියාකාරකම් දෙකක් කියදෙනවා. එකක් මනස කාම කෝප ඇති කරවන අරමුණු එන්න දොරවල් ඇරලා කියලා සිත සංසුන් කරනවායි කියන එක, කාම කෝප ක්ලේශ අකුසලයන්ගෙන් හිත මුදවනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා ඵල හිත හදන්න නම් හිතට අරමුණු ගලාගෙන එන්න, අරමුණු ගලාගෙන එන්න චක්කුද්වාර, සෝතද්වාර, ගහනද්වාර, ජීවහද්වාර, කායද්වාර මේ දොරටු පිළිබඳ ආවරණයක් තියෙන්න ඕන. ඇහැ ඉල්ලන රූප දක්වන්න, කන ඉල්ලන තරමින් ශබ්ද, ගන්ධ, රස, පහස ඒ ආයතන වලට ලබා දෙන්න ගියොත්, ඒවා ලැබෙන වටපිටාවකදී හිතේ කෙලෙසෙන බව වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. එනිසා මේ සංවරය, ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන පළමු කොට. එනිසා අපි සිල් සමාදන් වෙලා ඒ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ස්වභාවික ගුණයට ඇතුල් වුණේ. ওই ශික්ෂාපද ටික යම් කෙනෙකු තුල ක්‍රියාත්මක වෙනවා කියන්නේ රහතන් වහන්සේලා තුල පැවතුනා වූ ස්වභාවික ගුණයයි. ඔය අපි අපේ ජීවිතයට ආරෝපණය කරගත්තේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ස්වභාවයෙන් විහෙසක් නැතුවම උන්වහන්සේලාගේ ස්වභාවික ජීවන පැවැත්ම ඔය ශික්ෂාපද තුළින් කියවුනේ. ඒ ස්වභාවික ගුණයටයි අපි දැන් ඇතුළත් වුනේ. ඔය ස්වභාවික ගුණය අපි ළඟ ක්‍රියාත්මක වෙනකොට ඒකාන්තයෙන් අපේ ඇහැ, කන, නාසය, දිව, කය න්‍යායතන ටික සංවර වෙලා සංවර වෙන්න ඕන. එනිසා මේ වෙලාවේදී සිහි ගන්න ගන්න ඕන බුදුපතේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම. අනේ උන්වහන්සේලාගේ ගමන බිමන ඉරියව්ව මොන වගේ නම් ශාන්තද? දුටු දුටුවන්ගේ සිත් සනසවන ගමන් විලාසයක් උන්වහන්සේලාට තිබුණේ. නපුරු රළු සිත් පවා නිවි සැනසී ගියා උන්වහන්සේලාගේ ඉරියව්ව දිහා දැකලා. ධර්ම චණ්ඩාශෝක වැනි අය ධර්මාශෝක ළඟවට පත් වුණේ ඒ පුංචි හාමුදුරු කෙනෙකුගේ ශාන්ති ඉරියව්ව දැකලා. නපුරු දල ගොරෝසු සිත් පවා නිවාසනසන ඉරියව්වක් උන්වහන්සේලා තුළ පැවතුණේ. උන්වහන්සේලා යම් වචනයක් පිට කළා නම් මදුභානි නිතනි වගේ රසවත් වූ දෙහනි වචනයක්මයි. නිතභානි හොඳ වචනයක්මයි, යහපත් වචනයක්මයි පිට වුණේ. ඒ පිට වෙච්ච වචනයත් හරිම ශාන්තයි. එහෙනකොට සිත් නිවෙනව සැනසෙනවා. මේ තිරිසංගත සත්තු පවා ඒ මිහිරි හඬට සවන් දෙනවා, ශාන්ත හඬට සවන් දෙනවා. ඒ සතුන්ගේ කන් පවා ආර්ය උත්තමයන් වහන්සේලාගේ හඬට නැමෙනවා. ඒ තරම් ශාන්තයි උන්වහන්සේලාගේ වාක් විලාසය. ඉතින් අද අපි උන්වහන්සේලාට සමාන වුණේ ඒ ස්වභාවික ගුණයටයි ඇතුල් වුණේ. උන්වහන්සේලාගේ ජීවන පැවැත්ම සිහි කර කර මමද මගේ ජීවිතයේ අද පැවැත්මද උන්වහන්සේලාට සම වූ පැවැත්මක් ඇති කරගන්නවා කියන අදහස් වෙන දෙයක් විතර ගන්න ඕන. මගේ ගමන ඉරියව්ව දුටු දුටුවන්ගේ සිත් සනසවන ඉරියව්වක් බවට පත් කරගන්නවා. මගේ කතාබහ කාටවත් අහිත පිණිස පවතින, කාටවත් පීඩා පිණිස පවතින, මටද හරදර පීඩා පිණිස පවතින, දුක පිණිස පවතින කතාබහක නොයෙදෙමි ශාන්ත සංවරයෙන් කාය වාක්‍රියව පවත්වමි කියන අදහසින් ඒ ඉන්ද්‍රිය ධර්ම ටික රැකෙන්න ඕන. මේ සීලය සම්පූර්ණ වෙන්න ඒ පැත්තෙන් ඉන්ද්‍රිය ධර්ම ටික රැකෙනකොට හිත කෙලෙසෙන්න එන්න තියෙන අරමුණු සීමිත වෙනවා. හිතේ කෙලෙසීම අරමුණු වෙනවා. බාහිරයෙන් අරමුණු නාව කියලා හිතේ කෙලෙසීම සම්පූර්ණයෙන් නැතර වෙන්නේ නැහැ. සිත පරණ අරමුණු සිහි කර කර මතු කර කර හිත කෙලෙසෙන අරමුණු හදා ගන්නවා මනෝද්වාරයෙන් මන ආයතනයෙන්. ඒක වළක්වන්නයි අපිට කමඨහනක් ඕන කරන්නේ. සීලයෙන් දැන් හිත පිළිතුරු කරන්නේ එන දොරටු පහ, අරමුණු ගලාගෙන එන දොරටු පහ වළක්වනවා. සමාධියෙන් භාවනාවෙන් දැන් මේ මොහොතේ පරණ අතීත අරමුණු සිහි වෙලා හිත කෙලෙසෙන්න තියෙන ඉඩ වළක්වාලමින් පරණ අතීත අරමුණු අනාගත අරමුණු සිහිවෙන්ට නොදී සිත යම් ක්‍රියාවකට යොමු කරනවා. අපි කමටහනකට හිත තබනවා කියන්නේ එක. කමටහනක හිත වැඩෙනකොට වැඩෙනකොට අතීත අරමුණු සිහි කරන්ට ඉඩක් නැහැ. එනිසා පංචද්වාරයෙන් අලුත් අරමුණු එන්නෙත් නැහැ. අතීත අරමුණු සිහි වෙන්නෙත් නැහැ. මෙන්න මේ ටික සිද්ධ වෙනකොට සිතේ සංසිඳීම, සිතේ නිකලල් බව, නිශ්චල බව, නිකල බව නිරායාසයෙන් වැඩි දියුණු වෙන්න ගන්නවා. ඒක වැඩි දියුණු වෙනකොට අපි කියනවා සමාධි වෙනවා කියලා. සමාධි හිත බොහොම ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන්කම තියෙනවා. ගැඹුරු සියුණු ධර්මයක් වත් අවබෝධ කරගන්න පුළුවන් ඒ සමාධිමත් හිතකින්, එකඟ වූ හිතකින්, වික්ෂිප්ත හිතකින් කරන්න බැරි බොහෝ දේවල් සංසිඳුණු හිතකින් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා අද දවසේ සංසිඳුණු හිතක් අපි හදාගන්න ඕන. ඒ සඳහා පළමු කොට අපි ඉන්ද්‍රිය සංවරය පිණිස හික්මෙන් අධිෂ්ඨාන කරගන්න ඕන. ඊළඟට හිතේ අවදි වෙන කෙලෙස් යටපත් කර ගැනීම සඳහා බුදු ගුණ පිළිබඳව කමටහනකට කෙටි වේලාවක් යෙදিলা කාටත් හුරු පුරුදු ආනාපාන සති කමටහනක පොඩි වේලාවක් වූ ගත කරලා හිතක් නිවාගෙන සරසාගෙන ඇසිය යුතු දැනගත යුතු දහම අහන්නට දකින්නට දැනගන්නට ඉන්නතුරු කාලයේ යොදා ගනිමු. දැන් අපි කවුරුත් ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන මේ අනන්ත සතර පුරා සිටිනු සියලු ආරම්භක සමාතර වාගෙන වහන්සේට අවංක සිටින් සැබෑ සිටින් ජීවිතේ බාර කරලා පූජා කරලා ශාසනයට පූජා කළ ජීවිතයක් බවට පත් කරගෙන ඒ තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ පිහිට ලැබමින් ඒ ලෝතුරාමද වඩන්නට ප්‍රයන්නට ආරම්භ කරමු. දැන් පළමුව කවුරුත් දෑත් නලල පිටගෙන තුනුරුවන්ට ජීවිත පූජාවෙන් වැඳ නමස්කාර කරමු. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි. පූජා ආ ආවින් අමරෙන්ද නමස්කාර කරමි Thank you. බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ ඉන්න ආකාරය සිතින් දැర్చණය කරගෙන ඒ අනන්ත ගුණ කිරි බුදුරජාණන් වහන්සේව අරමුණු කරගෙන දිස බලාගෙනම මේ විදියට හිතන්න මේ විදියට මෙනෙහි කරන්න භාග්‍යවතුන් වහන්සේ පොද අවබෝධ කළෙහි. වැඩිය යුතු සියලු ධර්මයන් වැඩුහින්දු හල යුතු සියලු ධර්මයන් හල
ලෝකත්‍රයම
අපත ගත් අතඳුලක් සී දෙන් වදාලෙහින්ද ලෝක ගුදු නම් වන සීක ලෝක ගුදු නම් වන සීක
වදාළ Buddha guna
යොමු කරමින් ආනාපාන සතියට හෝ මෛත්‍රියට හෝ බුදු ගුණයට හෝ සිත තබමින් සිත වෙලාවක් භාවනාව කිරීම නාය ධම්මා ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි අද්ධායිමාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුංචි යදිධම් චත්තාරෝ සත් සතිපට්ඨාන කතමි චත්තාරෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිවා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං සසර දුකින් එතර වුණු කැමැති නනවත් ගුණවත් කාරුණික පින්වත්නි, මාගේ ශාන්තිනායක තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ එදා දේශනා කොට වදාලා කුරු රටදී කම්මාප ධම්ම නම් නියම් ගමේදී සතිපට්ඨාන සූත්‍ර දේශනාව කම්මාප ධම්ම නම් නියම් ගමේදී ඒ දේශනා කළ සතිපට්ඨාන සූත්‍ර දේශනාව අපේ සඳහැවත් බෞද්ධ පින්වතුන් වාග්දෙනෙක් බොහොම ගරු කොට සලකන උතුම් කොට සලකන සූත්‍ර දේශනාව. අද අවාසනාවකටද සතිපට්ඨාන සූත්‍රය ආදාහන පොළවල්වල මරණ පොළවල්වල විතරක් භාවිතා වෙන සූත්‍රයක් බවට පත් වෙලා, එක මරණ කොලේදී අහන්න ඕන දෙයක් නෙමෙයි. ආදාහන කොලේදී නිරතුරුව හඬ නගලා ඇහෙන්න ඕන එකක් නෙමෙයි. ඒක ජීවත් වෙන කාලය තුලදී අපේ ජීවිතය තුලින් අත්දකින්නට ඕන ජීවන ප්‍රතිපදාවයි සසර දුක් ගෙවාලන දහම් පරියායයි සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. ඒ දේශනා ධර්මයේ ඇතුළත් කෙටි ගාථා කීපයක් අපි මාතෘකාවසයෙන් තබන්නට යෙදුන මේ පින්වතුන්ට ඒ සඳහන් මග ලෝතුරු මග පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් ඇති කරවන්නට අපි ධර්ම තරණකින් යමක් කියා දෙන්න අදහස් කරගෙනයි ඒ මාතෘකාව යොදාගත්තේ. වර්තමාන ලෝකය තුල සතිපට්ඨාන සූත්‍රය නිවන් දකින්නට තියෙන ඒකායන වූ ගමන් මග හැටියට හඳුනනවා දන්නවා. ඒකායනෝ යම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ඒකායන වූ ගමන් මාර්ගයේ හැටියටයි දන්නේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස කායික මානසික දුක්ඛ දෝමනස්යන් දුරු කිරීම පිණිස ඥායස්ස අධිභමාය නූපන් මාර්ගයේ ඵලය උපදවා ගැනීම පිණිස නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස මේ සතර සතිපට්ඨානයයි. කායේ කායානුපස්සී විහෙරති. කයano බලමින් වාසය කරනවා. ආතාපි වීරය සම්පජානෝ නුවණ සතිමා සිහිය විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අභිජ්ජා දෝමනස්සයන් නැති කොට ලබන සමාධිය පිණිස ශ්‍රද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයෙන් කය අනුව බලනවා, වේදනාව අනුව බලනවා, සිත අනුව බලනවා, ධර්මතා අනුව බලනවා. මේ සතිපට්ඨානය අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට. මාර්ග සත්‍යයටයි සතිපට්ඨානය අයිති වෙන්නේ. ඒ සතිපට්ඨානය මාර්ග සත්‍යයට අයිති කොටයි දේශනා කරන්නේ. මාර්ග සත්‍යය කියනකොට ක්‍රියාව කෘත්‍ය කියන තැනටයි අයිති වෙන්නේ. තිපරිවත්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං උදපාදේ. වට තුනකින් ද්වාදසාකාරයකින් දොළොස් ආකාරයකින් යථාභූත ඥාන දර්ශනය ලැබමින් ආලෝකය උපදවා ගත්තාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අනුව දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන, දුක්ඛ සත්‍ය පිළිබඳව දන්නා වූ නුවණ, සමුදය සත්‍ය පිළිබඳව දන්නා වූ නුවණ, නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ, මාර්ගය පිළිබඳව දන්නා වූ නුවණ, මේ සතර නුවණට කියනවා සත්‍ය ඥාන කියලා. සත්‍ය ඥාන, මේ සත්‍ය ඥාන ටික දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය පිළිබඳව මේ සත්‍ය නුවණ ලැබූ කෙනාට නිර්මාණය වෙන මාර්ගයයි සතර ප්‍රතිපට්ඨානය කියලා කියන්නේ. එතන තමයි සත්‍ය ළඟට යෙදුණු කෘත්‍ය ක්‍රියාව. කෘත්‍ය කියන තැන සතර සතිපට්ඨානය. තවත් විදිහකින් කිව්වොත් සමත විපස්සනාව, මාර්ගය. එතකොට මාර්ගයේ උපදින්නේ ක්‍රියාව හම්බ වෙන්නේ නැහැ සත්‍ය ඥාන නැති කෙනෙකුට. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය ඥාන නොලබා යම් කෙනෙකු මම සතිපට්ඨානය වඩනවා කියනවා නම් ඒක මේ ධර්මයට එකඟ නැහැ. හැබැයි සතිපට්ඨානයේ තියෙන අවස්ථා තුනක්. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව. සතිපට්ඨානය බෙදලා දක්වලා තියෙනවා. සතිපට්ඨානයේ සිහිය පිහිටවනවා කියන ටික නම් මේ පොත දිහා බලාගෙන මේ කමඨහන් ටික යම් කෙනෙකුට භාවිත කරන්න පුළුවන් වේවි. බැරි කමක් නැහැ. හැබැයි ඒ තුල අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරනවා කියන තැනට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මාර්ගය නිරතුරුවම උපදින්න ඕන සත්‍ය ඥාන සහිතව. මාර්ගය කියලා කියනකොට එතන යෙදিলা තියෙන ඕන සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මාර්ගය කියලා කියන්නේ ඔය ටිකට. සම්මා දිට්ඨිය ආදී මාර්ගය. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ අර සත්‍ය ඥාන ටිකමයි. ඛතමං චාවකෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය කියලා කිව්වේ වෙන කොමකටවත් නෙවෙයිනේ, මේ සතර දැනුමට. සතර දැනුම ඇති තැන උපන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කෙනයි ඒ සම්මාදිට්ඨිය ඒ නුවණ භාවිතා කරමින් උයි දුකෙන් එතර වෙන්න ආශ්‍රය කරන පිළිවෙතට බැසගන්නේ. ඒ උපදවාගත් දර්ශන ඥානයමයි ඉදිරියට යන්න භාවිතා කරන්නේ. ඉන්සාමි සතිපට්ඨානය වඩනවා කියන එක ආවග්‍යාවට කෙනෙකුට කරන්න පුළුවන් එකක් නම් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඒ කායනෝ යම් වික්කවේ එකම මගයි මහණනි සත්‍යංගෙ විසුද්ධිය පිණිස ශෝක පරිදේව ඉක්මවන දුක්දොම් නැති කරන්න නූපන් මගඵල උපදවා ගන්න නිවන සාත් කරන්න තියෙන්නේ මේ ටිකමයි කියලා දේශනා කරලා තියෙනවා. මේ කය අනුව බලන එක, වේදනාව අනුව බලන එක, සිත අනුව බලන එක, ධර්මතාව අනුව බලන එක. ඉතින් අපිටත් පුළුවන් මේ කය අනුව බලන්න, වේදනාව අනුව බලන්න, සිත අනුව බලන්න, ධර්මතාව අනුව බලන්න කියලා හිතන්න පුළුවන්. එහෙම වැස ගන්නත් පුළුවන්. නමුත් ඒක මාර්ග ප්‍රතිපදාවට අයිති නෑ. මාර්ග ප්‍රතිපදාවට එකඟ නැහැ. එහෙම අපිට පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් දවසක් අහනවා, සාරිපුත්තේනි සෝත කියලා කියනවා කොහකටද මේ සෝත කියන්නේ? ස්වාමීනි අරියස්තනීය මාර්ගයටයි සෝත කියලා කියන්නේ. සෝතාපන්නයා, සෝතාපන්නයා කියලා කියන කාටද මේ සෝතාපන්න කියන්නේ? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයාව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්න. සෝතාපන්න අංග කියලා කියනවා සාරිපුත්තනි කුමකටද සෝතාපන්න අංග කියලා? ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නට තියෙන මාර්ගය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ අංග හතරටයි සෝතාපන්න අංග කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේ මෙහෙමයි. දැන් මෙහිදීද කියවෙනවා ඒ මාර්ගයට එන්න, ආරියසංගික මාර්ගයට එන්න පූර්ව වැඩපිළිවෙලක් තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රයක් ඕන, සද්ධර්මශ්‍රවණය කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය හඳුනු ගන්න ඕන. ඒක හඳුනගත්ත කෙනාටයි ධම්මානුධර්ම ප්‍රතිපදාව සතිපට්ඨානයි. ධම්මානුධර්ම ප්‍රතිපදාව භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ඒ තුල හැසිරෙන්න ඕන කරන යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා හඳුනගත්ත කෙනාට. ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙක වෙන් කරගන්න බැරි වෙච්ච කෙනෙකුට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සතර ප්‍රතිපත්තානේ යෙදෙනවා කියන එක ප්‍රායෝගිකයක් වෙන්නේ නැහැ. බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් වෙන එකක් වෙන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක තනියම උපදවා ගන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඒ සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් වූ පසේ බුදුරයන් වහන්සේ නමක්. ඊට මෙහා කාටවත් එහෙ කියාව මේ තනියම කරගන්න. සද්ධර්මයක් ඕනමයි. තථාගතයන් වහන්සේ නමක් දේශනා කළ ඒ ධර්මීය තථාගතයන් වහන්සේ නමකගෙන් හෝ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් කල්යාණ මිත්‍රයෙකුගෙන් අහන්න ඕනේ. එතකොට මෙන්න මේ ටික එකතු වෙන්නේ නැතුව සතිපට්ඨානේ වඩන්න ගත්තට ඒ මූල කාරණා ටික පිරීලා නැත්නම් අද කොටස සම්පූර්ණ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා දැන් අපි බලන්න ඕන කායානුපස්සනාව වඩනවා. මේ සමතහන් පෙළක් තියෙනවා. ඒක කොහොමද භාවිතා කරන්නේ? එතනදී යෙදෙන්න ඕන යෝනිසෝ මනසිකාරය මොකද්ද? ඇයි මේ කය අනුව බලන්නේ? කය අනුව කොච්චර දුරක් බලන්නට ඕනද? කය අනුව බැලීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ඒක ලබාගෙන ඊළඟට මොකද්ද කරන්න ඕන? මේ ටික අපි නොදන්නවා නම් අපි සතිපට්ඨානේ වැඩලා බලාපොරොත්තු වෙන ඵලය ප්‍රතිඵලය ලබා ගන්න උදා කර ගන්න අපි කාටවත්ම පුළුවන් කමක් වෙන්නේ නැහැ. එනිසා මේ සතිපට්ඨානේ වැඩනවා කියන තැනට පෙර අපි දැනගෙන ඉන්න තෝන මේක කවුරුන් උදෙසාද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අලුතෙන්ම හමු වෙච්ච මගපොතේදී හමු වෙන අයට කළ දේශනාවක් නෙවෙයි. උන්වහන්සේගෙන් උතුම් සද්ධර්මයේ අහලා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දැන හඳුනගත්ත අයට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් හැටියට පැනෙව්වා. මේ ඇසූ දේ දැනගත්ත දෙය දකින්න නම් මෙන්න මේ සතර ප්‍රතිපත්තන්ට අනුව ඒ අත්දැකීම ලබන්න, ඒ අත්දැකීම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ සතිපට්ඨානය පැනවන්නේ දේශනා කරන්නේ එකපාරට මේ ශාසනයට එන අලුත්ම වූ නවකයෙකුට නෙවෙයි. මේ ශාසනය තුල සද්ධර්මය අහලා ධර්මයෙන් දැනුවත් වෙලා ඒ දැනගත්ත දේ දැකීම පිණිසයි නිබඳු වූ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පනවන්නේ. එනිසා පින්වතුනි, අපි සතිපට්ඨානය වඩන්නට පෙර සතිපට්ඨානයට බැස ගන්නට කලින් අපට සිද්ධ වෙනවා සතිපට්ඨානය වඩන්නේ කුමටද, ඒ සඳහා අපි ඇති කරගත යුතු පූර්ව දැනුම අවබෝධය මොකක්ද කියලා සොයාගන්න. අද දවසේ අපි යන්නේ කරුණු ටිකයි කතා කරලා දැනුවත් කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ භාග්‍යවත් වූ පිළිවෙල සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුමාගේ නමස්කාරයයි. වාසනාවන්ත කාරුණික සිංහත්මනි, විවේකයේ ප්‍රථම සතර සතිපට්ඨානය පිළිබඳව භාවිතාවට ගෙනෙනකොට කෙබඳු දැනුමකින් කෙබඳු නුවණකින් ඒ කල යුතු දැයි සොයා බැලිය යුතු බවයි මතක් කළේ සිහිපත් කළේ. දැන් අපි මේ වෙලාවේදී ඒ සඳහා යොදාගත යුතු සතර නුවණ කොයි ආකාරයකින් පවතින්නට ඕනද, කොයි ආකාරයකින් එය උපදවා පහළ කරගත යුතුද කියන මේ අදහස් ටික කතා කරලයි සතිපට්ඨානය පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දුක පිරිසිඳ දැකිය යුත්තා, සමුදය ප්‍රහාණය කළ යුත්තා, නිරෝධය සාත් කළ යුත්තා, මාර්ගය වැඩිය යුත්තා, දුක පිරිසිඳ දැක යුත්තා, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාත් කළ යුතුයි, මාර්ගය වැඩිය යුතුයි. දුක පිරිසිඳ දකිනවා කියන කොටයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙනකොටයි නිරෝධය සාර්ථක වෙන්නේ. නිරෝධය සාර්ථක වෙනවා නම් ඒකටයි මඟ කියලා කියන්නේ. එතකොට මාර්ගය වෙන්නේ නිරෝධය සාර්ථක වෙනවා නම්, නිවන ලැබෙනවා නම්. නිරෝධය සාර්ථක වෙනවා නම් එතන වෙන්න ඕන සමුදය ප්‍රහාණය වෙන එක, දුකට හේතුව ඉවත් වෙන එක සමුදය ප්‍රහාණය වෙන්න ඕන. සමුදය ප්‍රහාණය කරන්න නම් දුක පිරිසිඳ දකින්න ඕන. කල යුතු කාර්යයක තැනකට ගොනු වෙනවා. සමුදය ප්‍රහාණය කරන්න, නිරෝධය සාත් කරන්න, මාර්ගය වඩන්න කියලා අමුතුවෙන් වෙන වෙනම කළ යුතු ක්‍රියාකාරකමක් නෑ. දුක පිරිසිඳ දකිනවා කියන එකම ක්‍රියාව තුළ මේ සියල්ල සිද්ධ වෙනවා. දුක දුක හැටියට දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාත් වෙනවා, මඟ වැඩෙනවා. එතකොට මාර්ගය කියලා කියන්නේ දුක පිරිසිඳ දකින එක. මාර්ගය කියලා කියන්නේ දුක පිරිසිඳ දකින එක. මොකද දුක පිරිසිඳ දකින කොටයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙන කොටයි නිරෝධය සාත් වෙන්නේ. එනිසා කැමති නිවන නිරෝධය සාත් වෙන්නේ, ලැබෙන්නේ සමුදය ප්‍රහාණය වෙන කොට. සමුදය ප්‍රහාණය වෙන්නේ දුක පිරිසිඳ දකින කොට. එහෙනම් අපිට මාර්ගය කියලා කියන්නේ, සමත විපස්සනාව කියලා කියන්නේ කුමකටද? දුක්ඛ පිරිනිද දකින්නට. දුක්ඛ පිරිනිද දකින්නට. එතකොට දුක්ඛ පිරිනිද දකින්න නම් දුක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙකුට දුක පිරිනිද දකින්න පුළුවන්ද? දුක කියන්නේ මොකක්ද කියන අර්ථය අදහස හරියට විවරණය කරගත්තේ නැත්නම් සත්පුරුෂ ආශ්‍රයයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයයෙන් දුක පිරිනිද දකින්නවයි කියන කාරණාව දෙන්නේ නැහැ. අපි බැලිය යුතු තැන, බැලිය යුතු පැත්ත හරියටම හඳුනාගැනීමට ඕන. හඳුනාගත්තේ නැතුව, ඉසව්ව දන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ අපි යමක් හොයනවා කියන එක කරන්න. හොයන්න පුළුවන් වෙන්නේ දැනගත්ත දෙයක්. එක දවසක් අපි ප්‍රතිකාර ලබන්න එක්තරා පන්සලක ඉන්න කාලේ අපට උපස්ථාන කරන ඉස්කෝල මහත්තයෙක් හිටියා. එතුමා මදාන ශාලාවේ උපකාමරයක දැන් වළඳනකොට බොහොම මහන්සියෙන් යමක් හොයනවා. එයාට මෙයාට උත්සාහ වෙනවා. මම එහුව මොනවද අපි මන්ති හොයන්නේ? හාමුදුරනේ මේ පෙරේද පළමුද දානගෙන යපු කෙනෙක්ගේ භාජනයක්. මම එහුව මොන වගේ එකක්ද? ඒක නම් දන්නේ නැහැ. භාජනේ හොයනවා. භාජනේ මොන වගේ එකක්ද, මොන පාටද, මොන කුමාරන්ද කියලා දන්නේ නැහැ. දැන් අපි ওই වැඩේමයි කරන්නේ. එනිසා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ හොයන්න නම්. දැන් අපි හොයන දේ දන්නේ නැත්නම් අපි ඇහැට ගැටුණා මේ අපි හෙව්වේ මේකයි කියලා දන්නේ නැහැ නේද? හොයන්න ඕ ඉස්සෙල්ලා හොයන්නේ කුමක්ද කියලා අපි දැනගෙන ඉන්න වෙනවා. සොයා යාවිත්තේ කුමක්ද කියලා දැනගන්න වෙනවා. දන්නේ නැතුව හෙව්වොත් අපි ඒක හරියට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම දක්වන නිදර්ශනයක්, සූත්‍රයක් තියෙනවා. එක මිනිස්සෙක් ජනපද කල්යාණිය වෙනවා. හැම කෙනම ඇවිද හොයනවලු. ඉතින් දන්න මිනිස්සු වහනවලු මොනවද හොයන්නේ ඔයා? ජනපද කල්යාණිය. ජනපද කල්යාණියගේ නම මොකද්ද? දන්නේ නැහැ. ජනපද කල්යාණිය මොන වගේ කෙනෙක්ද? ඒත් දන්නේ නැහැ. ජනපද කල්යාණියගේ අම්මා තාත්තා කවුද? ඒත් දන්නේ නැහැ. ජනපද කල්යාණිය කොහෙද ඉන්නේ? ඒත් දන්නේ නැහැ. කොයි රටේද ඉන්නේ? ඒත් දන්නේ නැහැ. ජනපද කල්යාණිය ඉතින් මහණෙනි මේ වගේ නිවන පිළිබඳව වෙලා හරියන්නේ නැහැ. සෙවිය යුතු දේ අපි සොයන්නේ මොකක්ද කියලා, සොයාගත යුත්තේ කුමක්ද කියලා ඉස්සෙල්ලා අහගෙන ගන්නවා. ඒකේ හැඩරුව දැනගන්නවා. දැන් අපිට හොයන දේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වර්ණයෙන් යුක්ත, මෙන්න මේ ප්‍රමාණයෙන්, මෙන්න මේ හැඩේ ඇති දෙයක් මම මේ හොයන්නේ කියලා අපිට නුවණක් තියෙන්න ඕනනේ හොයන්න කලින් නේද? එහෙම අපේ හිතේ සැලැස්මක් ඇතුව මෙන්න මේ ප්‍රමාණය, මෙන්න මේ ආකෘතිය, මෙන්න මේ වර්ණයෙන් යුක්ත, මෙන්න මේ බඳු දෙයක් කියන සංඥාව හිතේ තියාගෙන නේද අපි යමක් හොයනවා නම් හොයන්නේ? හොයලා හොයාගන්න පුළුවන් වෙන්නේ එහෙම දැනුමක් ඇතුව හෙව්වොත්නේ. එතකොට අපි ඒ දැනුම කාගෙන් හරි ලබන්න ඕන එකක් නේ. මොකද අපි දැන් හොයන්න යන දේ අපි දැකලා නැහැ නේද? හොයන්න යන දේ දැකලා නැහැ. එහෙනම් අපි හොයන්න කලින් අහගන්න ඕන කාගෙන් හරි දැක්ක කෙනෙක්ගෙන් මේ හොයන්න යන දේ මොන වගේද කියලා. අන්න අහගත්තේ නැතුව හොයනවා කියන එක වෙන්නේ. දැන් අපි කය ගැන, වේදනාව ගැන, සිත ගැන, ධර්මතා ගැන හොයනවා. හොයන්නේ මොනවද කියලා? හොයන්නේ මොකටද කියලා? ඒකේ අරමුණ අවශ්‍යතාවය කුමක්ද කියලා දන්නේ නැත්නම් අපිට මේ සෙවීමේ ප්‍රතිඵලයෙන් ලබන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි ඉස්සෙල්ලාම සොයන්නේ මොනවද කියලා, සොයන්නේ මොකටද කියලා හොයාගන්නම වෙනවා, හදන්නම වෙනවා. එනිසා දැන් අපි දැනගන්නම වෙනවා දුක කියන්නේ මොකක්ද කියලා. දැන් අපි දුක කියලා කතා කරන්නේ ලෝකෙ කොහොමද? අපිට ලෝකේ කතා කරන දුක් දෙකක් තියෙනවා, කායික දුක්ක, මානසික දුක්ක. දැන් අපි මේ හොයන්නේ කායික දුක්කද මානසික දුක්කද? කායික දුක්කද හොයන්න ඕන දැන් ත්‍රිවිධ දකින්න, මානසික දුක්කද? දැන් මේක නම් හොයන්න දෙයක් නෑනේ, තියෙනවනේ ළඟ ළඟම නේ. ඒ දුක නම් නිතරම තියෙනවා. දැන් අවශ්‍යතාවය තියෙන්නේ ඔය දුකෙන් මිදෙන්නනේ. දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි. දුක් දුම්නස් දුරු කරන්නනේ ඕන. එතකොට දුක පිළිබඳව හොයලා ලබන උත්තරයනේ ඔක නේද? එහෙනම් දුක කියලා මේ සාසනය කතා කරන්න උත්තර දෙන්නේ ඔය දුක ලෝකෙ හැමෝම දන්නවා. බෞද්ධ අයත් දන්නවා, අබෞද්ධ අයත් දන්නවා. හැමෝම ඔය කායික මානසික දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය හඳුනනවා. එහෙනම් හැමෝම දුක්ඛාරිය සත්‍ය දන්නවා වෙනවා. දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ උතුම් ආර්ය සත්‍ය. ඒක අවබෝධ කළ යුත්තක් නේ. මේ හැමෝටම ලෝකේ හමු වෙන පෙනෙන දේකුත් නෙමෙයි. හැබැයි නොපෙනෙනවත් නොතිබෙනවත් නෙමෙයි, වෙහිලා තියෙනවා ලෝකෙට. මේ අපි පරිහරණය කරන තැනමයි, අපි පරිහරණය කරන දෙයමයි මේ කතා කරන්නේ. නමුත් අපිට දුක හැටියට පෙනිලා නැහැ. පළඟැටියා ගිනි දැල්ලට හරි ආසයිද? කොහේ පහනක් දැල්ලුණත් පළඟැටියා ගිනි දැල්ලට ආසාවෙන් පියාඹගෙන එනවා. ඒ පළඟැටියට ගිනි දැල්ලට පියාඹගෙන එන්න හිතෙන්නේ? ගිනි දැල්ල ලස්සනයි කියලා දකින නිසානේ. හැබැයි ලස්සනයි කියලා දකින ගිනි දැල්ලේ සැබෑව මොකද්ද? පිච්චෙන බව. දැන් පළඟැටියා ඇත්තද දන්නේ නැත්තද දන්නේ? පළඟැටියා ගිනි දැල්ලේ ඇත්ත ඇති කැතියෙන් දන්නේ නැහැ. ඇත්ත ඇති කැතියෙන් නොදැක්කින තැන, ඇත්ත වැහුණු තැන තියෙන්නේ අවිද්‍යාව, අඳුර. ඇත්ත ඇති කැතියෙන් පෙනුනේ නැහැ කියලා කියන්නේ එතන වැහුණා, අඳුර වුණා. අඳුර වුණාම අරමුණේ ඇත්ත පේන්නේ. එතකොට පෙනිලා තියෙන්නේ කොහොමද? ප්‍රිය වූ, මధుර වූ අරමුණක් ඇටියෙද. පළඟැටියට ගිනි දැල්ල පේනවා ප්‍රිය වූ, මధుර වූ අරමුණක් ඇටියෙද. ඒ නිසායි පළඟැටිය ඈත ඉඳලා හරි ගිනි දැල්ලට ආසාවෙන් තියාඹගෙන ඉන්නේ. හැබැයි ඇවිල්ලා ගිනි දැල්ලේ හැපෙනකොට යථාර්ථයද මතුවෙන්නේ මිත්‍යාවද මතුවෙන්නේ? ඇත්තක් වෙන්නේ යථාර්ථ. ලක්ෂණයි කියලා හිතපු දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලක්ෂණ දෙයක් වෙන්නේ නැහැ. ගිනි දැල්ලේ සැබෑ ස්වභාවය වූ දවන බවමයි අත්දකින්න වෙන්නේ. එතකොට දැන් කලඟැටිය ගිනි දැල්ලෙත් හැපිලා මැරිලා පිච්චිලා වැටෙනවා. වැරද්ද තියෙන ගිනි දැල්ලෙද? වැරද්ද තියෙන ගිනි දැල්ලෙද? එහෙනම් කොහෙද වැරද්ද තියෙන්නේ? කලඟැටියගේ දැකීම, කලඟැටියගේ දෘෂ්ටියේ වැරද්ද තියෙනවා. එතකොට කලඟැටියට දුක ආවේ ගිනි දැල්ල නිසාද? දෘෂ්ටිය නිසාද? කලඟැටිය පිච්චුනේ ගිනි දැල්ල නිසා නෙමෙයි, දෘෂ්ටිය නිසා. දෘෂ්ටිය නිසානේ පිච්චෙන දෙයට පෙන්. එතකොට ගිනි දැල්ලේ ස්වභාවය දවන බව. ඒක ස්වභාවික ලක්ෂණේ. ඒක කවුරුවත් ඇතත් නැතත් ඒ ලක්ෂණය එතන ඒ විදිහින්ම පවතිනවා. කවුරු හරි ඒකට අත දැම්මොත් ඒක ගිනි දැල්ලේ දෝෂයක් නෙවෙයි, අත දාපු කෙනාගේ. මොකද ගිනි දැල්ල කවදාවත් පළඟැටිය හොයාගෙන ගියේ නැහැ. පළඟැටිය ওই ගිනි දැල්ල හොයාගෙන ආවා. එහෙනම් දැන් මොන තේරුම් ගන්න, ගිනි දැල්ලේ ස්වභාවය හා ගිනි දැල්ලෙන් දැවෙන පළඟැටියා මෙරි පිච්චි යන්නේ ගිනි දැල්ල නිසාම නොවේ, ඔහු තුළම උපදන වැරදි මිත්‍යා දෘෂ්ටිය නිසා. දැන් ගිනි දැල්ල ඔහේ පැවතුනාල් ඒක නිවන්න ඕන කමක් නෑ. ගිනි දැල්ල නිවන්න ඕන කමක් නෑ. දෘෂ්ටියෙන් මිදුණොත් පළඟැටිය කවදාවත් පිච්චෙයිද? පළඟැටිය පිච්චෙන්නේ නෑ දෘෂ්ටියෙන් මිදුණොත්. ලක්ෂණයි කියලා දකින, සුභයි සැපයි කියලා දකින මෝඩ දෘෂ්ටියෙන්, වැරදි සංහාමාන දෘෂ්ටියෙන් මිදුණු ගිනි දැල්ල ඔහේ දැල්වේවි, පහන දැල්වේවි, පළඟැටියට අනතුරක් වෙන්නේ නැහැ. එතකොට පළඟැටිය අනතුරක් කරගන්නේ, පළඟැටිය අත්විඳින දුකට හේතුව ගිනි දැල්ලද තණ්හා දෘෂ්ටියද? එතකොට දුකෙන් මිදෙන්න පළඟැටියට දුරු කරන්න ඕන ගිනි දැල්ලද තණ්හා දෘෂ්ටියද? තණ්හා දෘෂ්ටිය. තණ්හා දෘෂ්ටියෙන් මිදුනොත් නම් පළඟැටියත් දුකෙන් මිදෙනවා. පළඟැටිය පුච්චෙනවා කියලා පහන් නිවන්න කියෝ ඉවර කරන්න පුළුවන්ද? පහන් ආලෝක නිවලා, ගිනි දැල් නිවලා පළඟැටියව බේරගන්න බෑ. පළඟැටියට බේරෙන්න පුළුවන් වෙන්නේ තමා තුළම උපදන දෘෂ්ටිය නිවාගත්තොත් විතරයි. තණ්හා දෘෂ්ටියෙන් මිදුනොත් පළඟැටිය ඔක්කොම නිදහස්. මේ පළඟැටිය ටිකක් නිදහස්. තණ්හා දෘෂ්ටියෙන් මිදුනොත් අපිට පළඟැටියට පහන් දැල්ල වගේ රූපේ පේන්නේ. පහන් දැල්ල වගේ පළඟැටියට අපිටත් වේදනාව. පළඟැටියට පහන් දැල්ල යම්සේද සංඥාව, සංඛාරය, විඥානය ඒ ආකාරයෙන්මයි පෙනෙන්නේ. රූපේ වේදනාවේ සංඥාවේ සංඛාරයේ විඥානයේ ස්වභාවයේ සත්‍ය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මීය කියන ලක්ෂණය. දැවෙන වෙනස් වෙන ලක්ෂණය ගිනි දැල්ල වගේ. එතකොට දුක ඒ ටිකේ නෙමෙයි. ගිනි දැල්ලේ නෙමෙයි දුක තිබුණේ. දුක හදාගත් එක. පළඟැතියා දැවීමේ පිච්චීමේ දුක ඇති කරගත්තේ ඇති කරගත් එක. තමා තුළම උපදවාගත්ත වැරදි තණ්හා දෘෂ්ටිය නිසායි ඒ දුකට වැටුනේ. පහන් දැල්ලෙහි ස්වභාවයක් තුන දෙවෙන බව. ඉතින් ඒකට කවුරුවත් ලං වුණේ නැත්තම් ගිනි දැල්ලේ හිට මෙහෙට දුවලා වැනිලා දවන්නේ නැහැ. ඒ වගේම මේ රූපාදී ස්කන්ධයන්ගෙත් යථා ලක්ෂණයක් තියෙනවා. තවත්ම යථා ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය. ගිනිසල්ලේ යථා ලක්ෂණය මොකක්ද? දවන බව. පුච්චන බව. රූපාදී ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය මොකක්ද? අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ බව. අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, අසුභ වූ ලක්ෂණයමයි සැබෑව. දැන් ගිනි දැල්ලේ යථා ලක්ෂණය නොදන්නා පළගැටියා ගිනි දැල්ලට ඇලුම් කරන ලක්ෂණ දෙයක් සුබ දෙයක් කියලා. නිත්‍ය වූ, ආත්ම වූ, සැප වූ, සුබ වූ දෙයක් ඇටියට පළගැටියට ගිනි දැල්ල තියෙනවා. ඔබටත් රූපය පෙනෙනවා ලක්ෂණ වූ, සුබ වූ, සැප වූ, නිත්‍ය වූ, ආත්ම වූවක්. එහෙම පෙනෙන නිසාම රූපේ තණ්හාවෙන් වැළඳ ගන්නවා. රූපේ තණ්හාවෙන් ළඟට ගන්නවා. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. දැන් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්තට ඒකේ රූපේ යථා ලක්ෂණය වෙනස් වෙනවද? ගිනි දැල්ල මාමමයි, මගේමයි, මගේ ආත්මෙමයි කියලා ගත්තට ඒකේ ගිනි දැල්ල සිතිල් වෙනවද? මේ ගිනි දැල්ලේ ස්වභාවය වෙනස් වෙන්නේ, වෙනස් කරන්න බැහැ. ඒකේ යථා ලක්ෂණය. එතකොට රූපේ මමමයි, මගේමයි, මගේ ආත්මෙමයි කියලා තණ්හාවෙන් ආසාවෙන් ගත්තට රූපේ යථාර්ථයට අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ලක්ෂණ වෙනස් වෙනවද? වෙනස් වෙනවා. එහෙනම් ඒ වෙනස් නොවන ඒ ආර්ය ලක්ෂණයන්ගෙන් යුක්ත වූ රූපය යම් කෙනෙකු තණ්හා උපාදානයෙන්, තෘෂ්ණා දෘෂ්ටියෙන් මම, මගේ, මගේ ආත්මය කියලා ගත්තොත්, මම මගේ කියන දෘෂ්ටියෙන් බැලුවොත්, දැන් මම මගේ මගේ ආත්මය කියන දේ දිරනකොට, ලෙඩ වෙනකොට, මැරෙනකොට, අප්‍රිය වූ අමනාප තැනට පෙරලෙනකොට, ප්‍රිය වූ තැන නොපවතිනකොට, කැමැතිතේ පවත්වන්න බැරි වෙනකොට සැපද දුකද උපදින? දුක උපදින. එතකොට ඔබට මට දුක ඉපදිලා තියෙන්නේ රූපය නිසාද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසාද? මොකක් නිසාද දුක ඇවිල්ලා තියෙන්නේ අපිට? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුන්නක් ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? තෘෂ්ණා දෘෂ්ටිය නිසා. ගිනි දැල්ලේ සැබෑ ස්වභාවය නොදකින තැන ගිනි දැල්ල සුබයි, ලක්ෂණයි, සැපයි, නිත්‍යයි, ආත්මයි කියලා දකින පළඟැටියා එබඳු සංකල්පයක් ඇති කරගත්තට, තමා තුළම සංකල්පයක් ඇති කරගත්තට ගිනි දැල්ල සිතිල්ලුනේ නෑ, ගිනි දැල්ල සුබුනේ නෑ, ගිනි දැල්ල සැපුනේ නෑ. ඒක ලක්ෂණය වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. අපි තුල ඇති කරගන්න පළඟැටිය තුල ඇති කරගන්න සංකල්පයකින්, ඒ මෝඩ සංකල්පයෙන් යුතුව ගිනි දැල්ලට පැනපු හැම පළඟැටියෙක්ම පිච්චුණා. පහන මුල තතු පුළුස්සාගෙන මෙරිලා වැටුණා. අපිත් මේ රූපයේ නිත්‍යයි, ආත්මයි, සුභයි, සැපයි කියලා සංකල්පයක් උපදවාගෙන, අදහසක් උපදවාගෙන රූපේ අල්ලගත්තා. සංකල්පයක් තිබුණේ කියලා, අදහසක් තිබුණේ කියලා, එබඳු සංකල්පයකිනුයි මේ රූපේ මාව අල්ලගත්තේ කියලා රූපේ යථා ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මම රූපය අයිති කරගත්තේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව දැකලා නම් නෙමෙයි. ඒක නিত্য වූ, ආත්ම වූ, සුභ වූ, සැප වූ අත්හැටියටයි රූපය අපිට ගත්තේ, සංඛාර උපාදානයෙන් ගත්තේ. එවනි සංකල්පයෙන් තණ්හා උපාදානයෙන් රූපාදී ස්කන්ධයන් ටික බාර ගත්තා. ඒක යථා ලක්ෂණේ හැම මොහොතකම ක්‍රියාත්මකයි. හටගත් දේ දිරනවා. හටගත් දේ ලෙඩ වෙනවා. හටගත් දේ මැරෙනවා. හටගත් දේ අප්‍රිය අමනාප වූ චරා මරණයට හෙරලෙනවා. කැමති තැන ප්‍රිය තැන පවතින්නේ නැහැ. කැමති කැමති ආකාරයෙන් පවත්වන්න බෑ. රූපේට ආවේනික, වේදනාවට සංඥාවට සංඛාරයට විඥාණයට ආවේනික වූ පොදු ලක්ෂණයේ වූ දුක්ඛ ලක්ෂණය හැම මොහොතකම ක්‍රියාත්මකයි. ඒක කවුරුවත් කරන්නෙක් හෝ කරවන්නෙක් නැහැ. ඒක ස්වභාවික පොදු ලක්ෂණය. ඔන්න බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නේ. ලෝකේ කවුරුවත් කරන කරවන දෙයක් නොවු. ස්වභාවයෙන්ම යමක් හටගත්තනම් නාම වේවා රූප වේවා. නාම වේවා රූප වේවා. යමක් හටගත්තනම් හටගත් හැම දෙයක්ම උන්වහන්සේ පොදු නමක් දුන්නා සියල්ලටම. මොකක් කියලාද? සංකත. සංකත හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ඉබේම පහළ වෙන ඒවා නෑ. ඔක්කොම හේතුන්ගෙන්, හේතු ප්‍රත්‍යයෙන් මොනවා හරි දෙයක් එකක් දෙකක් තුනක් එකතු වෙලා තමයි හටගෙන තියෙන්නේ. ප්‍රත්‍යයෙන් හටගත් හැම දෙයක්ම ජරා මරණයට පත් වෙනවමයි. නක්ති ජාතත් අමරණ. උපන්නොත්, හටගත්ොත් ජරා මරණයට පත් නොවන දෙයක් මේ තුන් ලෝධාපේ කුතනකවත්ම ඇත්තේම නැහැ. එතකොට උන්වහන්සේ උන් අවබෝධ කරගත්තා යමක් හටගත්තොත් ඒක ජරා ව්‍යාධි මරණ යට පෙරලෙනවා නම් ඒ ඉපදීම, ඒ පහළවීම, ඒ ඉපදීමට ඒ පහළවීමට සැපයි කියන්න පුළුවන්ද? හොඳයි කියන්න පුළුවන්ද? යම හටගත්තොත් හටගත් තැන ලක්ෂණ වෙන්න පුළුවන්. හැබැයි ඒ දේ ජරා මරණයට පත් වෙනවා නම්, ලෙඩ වෙනවා නම්, අප්‍රිය අමනාපතන, අප්‍රිය අමනාපතනට පෙරලිලා යනවා නම්, ඒ හට ගැනීම, ඒ ඉපදීම සුබද, සැපද, දුකද? දුක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජාතික දුක්ඛ ඉපදීම දුකයි කියන්නේ ඇයි? උපන්නොත් උපන් මොහොතේ පටන්ම වෙනස් වෙනවා. සූර්යෝවිය ධාවති. සූර්යෝවිය ධාවති. උදෑසන නැගෙනහිර අහසෙන් මතුවෙන හිරු මොහොතක් හෝ එකතැන නොරැඳී සැදෑ කාලයෙහි සවස් කාලයෙහි බටහිර අහසින් බැස යනවා. එකතැන එක මොහොතක්වත් රැඳුනේ නෑ. ජීවිතය පටන් ගත්තේ උපන්නේ කොතනද, යමක් හටගත්තේ කොතනද? හටගත්ත මොහොතේ පටන්ම මරණය දක්වා යන ගමන ජරා මරණයටයි පිළිපන්නේ. ජරා මරණයයි පටන් ගත්තේ. ඒ නිසා යමක් හටගත්තා නම් හටගත්ත දෙයට කියනවා දුකේ හට ගැනීම කියලා. දුක්ඛත්තේසු උප්පාදෝ. දුකයි හටගත්තේ. ඒ හටගත්ත දෙයට කියනවා ජරා මරණස්ස පාප භාවෝ. මොනවද පහළ වුනේ, මොනවද උපන්නේ? ජරා මරණේ පහළ වුනේ. ඒ උපන් තැනම පටන් ගන්නේ මොකද්ද? ජරා මරණය. ඉතින් ඒකට ඉපදීමේ දුක කියනවා මිසක් ඉපදීමේ සැප කියන්න පුළුවන්ද? ඉපදීමේ සැප කියන්නේ ඉපදීමේ දුක. එහෙනම් අනු බුදුරජාණන් වහන්සේ සත්‍යයේ පුද්ගලයේ නෙමෙයි ලෝකේ කුමක් වේවා සජීවී අජීවී කුමක හෝ හට ගැනීම නැත්නම් ඒ හට ගැනීම ජාති දුක. හට ගැනීම දුක්ඛ ලක්ෂණය හැටියට දේශනා කරනවා. හටගත්තදී ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනවා. අප්‍රිය අමනාප තැනට යනවා. ප්‍රියතන පවතින්නේ නැහැ. කැමති දේ කැමති ආකාරයෙන් පවත්වන්න පුළුවන් සමතේ මේ ලෝකේ නැහැ. අපි මේ අය කැමතිද මේ කොණ්ඩේ සුදු වෙනවා? මුම්බයි මුටයි වගේ වෙනවා. අකමැති. කොහොම හරි ඔක හංග ගන්න හරි බලනවා ඉතින් මොන හරි ටිකක් ගාලා. ඒත් හැමදාමත් ඒක කරන්න ඇඟ රැලි වැටෙනවට කැමති නැහැ. අකමැති දෙ වෙනවා. දත් හැලෙනවට, ඇස් නොපෙනී යනවට, කන් නැදෙනවට කැමති නැහැ. අපි අකමැති දෙ අපිට එනවා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ. අහෝ අතමයං ජරා ධම්මා අස්සානමච්ච වත්තු ජරා ගච්ඡේයාති. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපි අකමැති දේ අපි කරා එනවා. එතකොට දැන් අපි අකමැති දේ අපි කරා එනවා කියන්නේ මේ කවුරුවත් කරනවද? වැරද්ද කොතනද තියෙන්නේ? ජරා මරණයට පත් වෙන එකක් මම මගේ කියලා ඔලුවේ දාගත්තට කාගේ දෙයක්ද? ඒක අපි කියන්නේ අර කුලේ දයන් අය ඔලුවේ දාගන්න කියන්නේ. මේ ජරා මරණයට පත් වෙන ස්වභාව ලක්ෂණයෙන් යුක්ත මේ රූපය වේදනා සංඥා සංඛාර විඥාන ඒක ඇත්ත ඇති සැටියෙන් දකින්න නැතුව ඒක සුබයි සැපයි කියලා මෝඩ අදහසක් වැරදි සංකල්පයක් වැරදි දෘෂ්ටියක් ඇති කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට මම මගේ කිව්වට ඒකේ ස්වභාව ලක්ෂණය වෙනස් වෙනවද? ස්වභාවික ලක්ෂණය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ඒ ලක්ෂණය දුක්ඛ ලක්ෂණය ඒ විදිහෙම හැම මොහොතකම ක්‍රියාත්මකයි. මම කියපු දෙයක් මම කියලා නොගත්ත දෙයක් මගේ කියපු දෙයක් මගේ කියලා නොගත්ත දෙය දෙකේම එකම ස්වභාවික ලක්ෂණය හටගත්තු දේ ජරා ව්‍යාධි මරණයට පෙරලෙන එක හැම මොහොතකම සිදුවේ. එතකොට දැන් මම මගේ කියලා තෘෂ්ණා දෘෂ්ටියෙන් අරගත්ත දේ වෙනස් වෙනකොට විපරිණාමයට පත් වෙනකොට තමයි දුක ආවේ. එතකොට දුක ආවේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ නිසාද? නෑ. රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ නිසා නෙමෙයි දුක ආවේ. ස්කන්ධ නිසා දුක ආව නම් අපිට මේකෙන් නිදීමක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. දුකෙන් නිදිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ නමකට දුකෙන් නිදිලා ඉන්න පුළුවන් නේද? රහතන් වහන්සේ සියලු දුකෙන් නිදිලා මේ ලෝකේ වැඩ ඉන්නවා. රූපාදී ස්කන්ධ ටික දුක වුණා නම් දුකෙන් නිදුණා කියලා කියන්න පුළුවන්ද? එහෙනම් දුක උනේ මොකද්ද? දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? තින්කොමද ගතිපත්තානේ වල අර අර මහත්තයා වාදනේ හුව වැටි තමයි නේද? දුක අපට යමක් තින්ද දුක ආවේ යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් විපරිණාමයට පත් වෙනකොට ජරා ව්‍යාධි මරණයට පත් වෙනකොට දුක ආවා. දුක ආවේ දුක අපට උපන්නේ රූපාදී ස්කන්ධයන්ගෙන්. ඒ ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය නොදැන ඒ රූපේ මම මගේ මගේ ආත්මය කියලා තෘෂ්ණා දෘෂ්ටියෙන් ඇසුරු වෙච්ච නිසා දැන් පළඟටියා ගිනිදල්ලේ යථා ස්වභාවය නොදැන අනේ ලක්ෂණයි සැපයි සුබයි ආත්මයි කියලා ගිනිදල්ල වැළඳ ගන්න හැදුවට ඒ සංකල්පය නිසා ගිනිදල්ල සිතිල්ලුනේ නැහනේ. ගිනිදල්ලේ ස්වභාවික ලක්ෂණේ දවන බව පුච්චලා දැම්මා. එතකොට රූපයද රූපාදී ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියලා අපි මේක අල්ලගත්තට දෘෂ්ටියෙන් රූපේ වේදනාවේ සැබෑ ලක්ෂණය වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එතකොට මම මගේ කියලා අල්ලගත්ත දේ මම මගේ කියලා අල්ලගත්ත දේ වෙනස් වෙනකොට විපරිණාමයට පත් වෙනකොට දුක එනවා. ඒ රූපාදී ස්කන්ධයන්ගෙන් දුක එනවා. ඒ නිසා දුක කියලා කියුවා පංච උපාදාන. මේ ලෝකේ තියෙන තරමක් රූප දිරුවට දුක එනවද? මගේ රූපයේ දිරනකොට අපේ මම දිරනකොට දුක එනවා නේද? ලෝකේ තියෙන තරමක් රූප ලෙඩ වුණාට දුක එන්නේ නැහැ. හැබැයි මම ලෙඩ වුණොත් මගේ අය ලෙඩ වුණොත් දුක එනවා. ලෝකේ තියෙන තරමක් රූප මැරුණට මට දුක එන්නේ නැහැ. දුක එන්නේ මම මැරෙනවා නම් මගේ අය මැරෙනවා නම්. එතකොට දුක ඇවිල්ලා තියෙන්නේ කොතනද? මම මගේ කියලා ගත්ත රූපාදී ස්කන්ධයන් නිසා තෘෂ්ණා දෘෂ්ටියෙන් ඇසුරු වෙච්ච උපාදාන වෙච්ච යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් ඇද්ද එය වෙනස් වෙනකොට දුක එනවා. දුක ආවේ ඇයි? දුකට හේතුව උනේ ඇයි? මේ යථා ලක්ෂණය නොදැන නිත්‍ය වූ ආත්ම වූ සුභ වූ සැප වූ දෙයක් හැටියට තෘෂ්ණා දෘෂ්ටියෙන් මෙය ඇතුළු කළ නිසා වෙන්නේ නැත්තේ. දැන් දුකට හේතුව මොකක්ද එතකොට? තණ්හාව දෘෂ්ටිය. තෘෂ්ණා දෘෂ්ටියයි දුකට හේතුව. තෘෂ්ණා දෘෂ්ටියෙන් රූපාදී ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය නොදැන නොදක මම මගේ කියලා මේක අල්ලගත්තහම රූපේ ඇදී ස්කන්ධයන්ගේ දිරීම කාගේ දිරීම වෙනවද? මගේ දිරීම. මම දිරනවා. රූපාදී ස්කන්ධයන්ගේ ව්‍යාධි ලක්ෂණය මගේ වෙනවා. මම ලෙඩ වෙලා ලෙඩේ මගේ වෙනවා. රූපයන්ගේ යථා ලක්ෂණයේ මරණය දැන් මේක මම කියලා ගත්ත කෙනා දෘෂ්ටිය නිසා ඒ මරණය මගේ වෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක්ඛ ලක්ෂණය හැම තැනකම පොදු ලක්ෂණය. ඒක කවුරු හරි මම මගේ කියලා බාරගෙන දුක් විඳිනවා නම් වැරද්ද කාගේද? රූපේද, වේදනාවේද, සංඥාවේද, සංස්කාරයේද, විඥානයේද? එහෙනම් පළගැටියට ගිනි දැල්ල පෙනුනා වගේම ඒ වැරදි මෝඩ සංකල්පයේ නිසාම පළගැටිය දුක් විඳා වගේම අපද මේ රූපාදී සම්මයන්ගේ යථා ලක්ෂණය නොදන්නා කම නිසාම මේ රූපයට ඇලුම් කරනවා. අපටත් රූපයේ පේනව හරි ලක්ෂණයි කියලා, මధుරයි ප්‍රියයි කියලා පේනවා. රූපං ලෝකේ රූපං සාත් රූපං එත්තේ සංහා පච්චමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති සද්ධා ලෝකේ රූපං සාත් රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති. ඒ වගේම හැත් කනත් මේ ආයතනක් පේනවා. චක්ඛුං ලෝකේ රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. සෝතං ලෝකේ රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති යති එත්ථ නිවිසමානා නිවිසති. ඔන්න මේ දෙක එකතු වෙලා විඥානය හදනවා. ඇහත් රූපයත් ගැටෙන්නේ විඥානයත් හටගත්තු දෙයක්. හටගත්තු දෙයක් බව සංකත ලක්ෂණය නම් සංකත ධර්මයන්ගේ ලක්ෂණය ජරා මරණය බව නොදන්නා නම් නොදැක්කොත් විඥානය මම මගේ කියලා ගත්තොත් ඒ දකින්න තැනම විඥානයේ පිය මధుර ස්වභාවයෙන් බාරගෙන තියෙනවා. චක්ඛු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. එහෙත් රූපයන් චක්කු විඥානයත් හටගත් ධර්මයන් බව සංකත ධර්මයන් බව දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බව නොදන්නවනම් චක්කු සම්පත්තියත් මధుරපිය ස්වභාවයෙන් බාරගෙන තණ්හාව ඉදලා චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පච්චමානා උපජ්ජති එත්තනීතමානානීත්‍ති. චක්කු සම්පස්සේ ප්‍රිය මధుර ස්වභාවයෙන් බාර ගන්නකොට ඒ ස්පර්ශ නිසා හටගන්න වේදනාව මధుරසිය ස්වභාවයෙන්ම බාරගෙන චක්කු සම්පස්සජ වේදනා ලෝකේ සිය රූපං සාත රූපං එත්තේ සා සංහා උපජ්ජමාන උපජ්ජති එත්තනිසමානානිසති වේදනාව තමයි මధుරයි ප්‍රියයි කියලා සම් වෙනකොටම රූප සංඥාවක් තණ්හා උපාදානයට හසු වෙලා ප්‍රිය මధుර ස්වභාවයෙන් බාර වෙනවා. රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපච්චමාන උපච්චති එත්ත නිවිසමාන නිවිසති. රූප සංඥාව මధుර ප්‍රිය ස්වභාවයෙන් හසු වෙනකොට රූප සංචේතනාවක් මధుර ප්‍රිය ස්වභාවයෙන් හසු වෙලා රූප සංචේතනා ලෝකේ සිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපච්චමාන උපච්චති එත්ත නිවිසමාන නිවිසති. මේ ටික මధుර ප්‍රිය ස්වභාවයෙන් හසු වෙනකොටම පංච උපාදාන ස්කන්ධයම ඇහත් රූපයත් රූපත් ස්කන්ධයට චක්කු සංපස්ස නිසාටගත් වේදනා වේදනා උපාදාන ස්කන්ධයට රූප සංඥාව සංඥා උපාදාන ස්කන්ධයට රූප සංචේතනාව සංඛාර උපාදාන ස්කන්ධයට චක්කු විඥානයේ විඥාන උපාදාන ස්කන්ධයට. දැන් අපිට මధుර ප්‍රිය ස්වභාවයෙන් බාරගත්තු මොනවද? පංච උපාදාන පංච උපාදාන ඛණ්ඩය සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛා. පංච උපාදාන ඛණ්ඩය දුක්ඛයි කියලා කිව්වා. එතකොට යමක් තෘෂ්ණා දෘෂ්ටියෙන් ඇතුරු වෙන යම් රූපයක් වේද වේදනාවක් වේද සංඥාවක් සංඛාරයක් විඥානයක් ඇද්ද තෘෂ්ණා දෘෂ්ටියෙන් ඇල්ලුවනම් පිච්චෙනේක පිච්චෙනවමයි. තෘෂ්ණා දෘෂ්ටියෙන් අනේ සැපයි සුබයි කියලා හිතාගත්තට ගිනි දැල්ල පිසිල්ලුන්නේ නැහෙනේ කලඟේටියට. රූපාදී ස්කන්ධයන් ටික මමමයි මගේමයි කියලා හිතාගත්තට රූපේ අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ වෙනස් වෙනවා වෙනස් වෙන්නේ. එතකොට රූපාදී ස්කන්ධයන්ගේ යථා ලක්ෂණේ ඒ ආකාරයෙන් පවතිනකොට මේක මමයි මගේ කියලා ගත්ත කෙනාට ඒ දුක්ඛ ලක්ෂණ ටික කාගේ වෙලාද? මගේ වෙලා. මම වෙලා මගේ වෙලා. එතකොට යා රූපය මම මගේ කියලා ගන්නකොට වේදනාව සංඥාව සංඛාරේ විඥාණය මම මගේ කියලා ගන්නකොට මොනවද අරගෙන තියෙන්නේ? දුක. දුකයි අරගෙන තියෙන්නේ. ඉතින් දුක අරගෙන දුක් විඳිනවා විඳිනවා නේ දුකයි කියලා ඥානයෙන් තියෙන අතරින් ඉතාලු බුදුජානකගේ දේශනා කළ ඡාතු අතරින් මුත්‍යනාලය නිදෙන්න ආලය කරන්න එපා එහෙමනේ දේශනා කළේ. යෝ තත්ථායේව තණ්හාය අපේත විරාග නිරෝධ ඡාග පටිනිස්සග්ග මුත්‍යන වේ. උන්ට අපහැරලා දැම්මනම් දුක ඉන්නේ නේ. පළඟදී යන දවසක තේරුම් ගත්තොත් මම මෙච්චර කාලයක් රැවටිලා මෝඩකම පිටින දෙයකටයි මේ මම තණ්හා කරලා තියෙන්නේ. අල්ලපු අල්ලපු තැන දවල දානවා. මේක මම භයානක දෙයක් කියලා ඉතින් ඇත්ත දැක්කොත් ගිනි දැල්ලට පණින්නේ හිතෙන්නේ නැහැ. පණින්නේ හිතෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට අපි රූපේ රූපාදී ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක් බව දකිනවා. හැබැයි අර ඇටි කිහෙල් කන උඩුව වගේ. ඇටි කිහෙල් කාලා උඩුවත් ඇසිතිලි යන්න ගියාම හරි අමාරුයි. ආයෙම කන්නේ කියලා කියනවා. හිතලම් කන්නේම නැහැ ඇති කියලා කියනවා. උදේට ආපහු වමුදකයි. ඉතින් කියනවලු බලන්න යනවා. ඈතින් ඉඳන් බලලා ඉන්නවා. යන්නේ නැහැ ඇති කියලා කියනවා. ඈතින් ඉඳලා බලන් ඉන්නකොට හිතනවලු නෑ ළඟට කියලා බලන්න කන්නේ නැහැ ළඟට ගියාට. ළඟට යනවා. ළඟට ගිහිල්ලා හිතනවලු උගුලවා ළඟට ගියාට කමන්නේ අල්ලල බැලුවට කමන්නේ කන්නේ නැන්නේ අල්ලල බලනවා කන්නේ නැන්නේ අල්ලල බලලා හිතනවා ඇල්ලුවට ඉඹල බැලුවට කමන්නේ කන්නේ නැන්නේ ඉඹල බලනවා එතකොට හිතනවලු එකක් කෑවට කමන්නේ එකක් කනවා එකක් කාම්පිට ගොයියට එකයි තව එකක් කනවා කියලා වෙනදා වගේම කුරුදු වැඩේ කරන අපිට සමහර වෙලාවට මේ රූපේ ආදීනව පෙන්වන වෙලාවල් තියෙනවා මේක එපාමයි කියලා හිතෙන මේ ලෝකේ එපාමයි කියලා හිතෙන වෙලාවල් එනවා නමුත් ආපහු කුඩුවට වගේම තමයි ආයෝන වෙනවා එනකම් අපි මේක ඇත්තටම ඇති හිතින් දැක්කොත් කවදා හරි අපිට ආපහු කවදාවත් මේක ඕන වෙන්නේ නැහැ එනිසා මෙන්න මේ ඇත්ත දැනගෙන මෙන්න මේ අපහාරතයේ තේරුම් අරගෙනයි අපි සතර සතිපට්ඨානයට දැස ගන්න ඕන.